SBS Radio.
SBS.
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 SBS Radio.
අද ආර්ථික විමර්ශන තුළින් අපි විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වඩාත් වැදගත් වන තවත් කාරණාවක් පිළිබඳව. මේ කාරණාව පිළිබඳව පසුගිය සති කිහිපය තුළදීම මෙරට ජන සමාජය තුළත් මාධ්‍ය මගුණුත් විශාල වශයෙන් කතාබහට ලක් වුණා. ඒ තමයි මේ මධ්‍යම බැංකුවේ රිසර්ව් බැංක එකේ පොලි අනුපාතය කප්පාදු කිරීම. එතෙක් මෙතෙක් අපිට වාර්තා වුණු අවම පොලි අනුපාතිකයේ දැන් 0.75 දක්වා වන ප්‍රතිශතයක් අපිට වාර්තා වෙනවා. දැන් පසුගිය ජූනි මාසයේදී 1.5 වෙලා තිබුණු ඕස්ට්‍රේලියාවේ මේ පොලි අනුපාතිකය 1.25 දක්වා අඩු කිරීමට රිසර්ව් බැංකික මධ්‍යම බැංකුව තීරණය කළා. ඊට පස්සේ දැන් පහුගිය ජූලි මාසයේදී ඒක තවත් 1.25 කප්පාදු කරමින් 1.1 දක්වා පහත දමන්නට මධ්‍යම බැංකුව තීරණය කළා. ඊටත් අනතුරුව මීට සති කිහිපයකට කලින් සැප්තැම්බර් මාසයේ පසුගිය මාසයේ අවසාන භාගය වෙනකොට එයත් තව 1.25 අඩු කරමින් දැන් මේ වෙනකොට රිසර්ව් බැංකිකේ මධ්‍යම බැංකුවේ පොලි අනුපාතිකය 0.75 දක්වා අඩු කළ තියෙනවා. එතෙක් මෙතෙක් වාර්තා වුණු අවම පොලි අනුපාතිකයේ විදිහට. මේක කොහොමද මෙරට ආර්ථිකයට බලපාන්නේ? කොහොමද සමස්ත ජන සමාජයට බලපාන්නේ? ආර්ථික යාන්ත්‍රණයට මේක කොහොමද බලපාන්නේ? අපි ඒ පිළිබඳව තමයි අද සමාලෝචනය කෙරෙන්නේ. ඉතින් අපේ මේ කතාබහට සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙනවා මෙල්බර්න් හි ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර සහ නීති පීඨයේ කථිකාචාර්ය ආර්ථික විශ්ලේෂක ආචාර්ය චන්දන හේවගේ මහතා. චන්දන, බොහොම සාදරයෙන් ඔබව කාලෙකට පස්සේ අපේ වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් කියලා.
ආයුබෝවන් දිල්රුක්ෂි.
අපි මුලින්ම කතා බහ කරමුද මේ මධ්‍යම බැංකුවේ මේ පොලි අනුපාතිකයේ මේ තරම් දුරට අඩු කරන්නට හේතුව පසුපස තියෙන කාරණා මොනවද කියලා.
ඔව් දිල්රුක්ෂි, අපි මුලින්ම සලකා බැලුවොත් මහ බැංකුව හෝ මධ්‍යම බැංකුව සහ සමස්ත මූල්‍ය කළමනාකරණ ඒකකයකට ආර්ථිකයක් හසුරවන්න ප්‍රධාන උපකරණ දෙකක් තියෙනවා. ඒ උපකරණ දෙක තමයි අපි ඉංග්‍රීසියෙන් කියොත් ෆිස්කල් පොලිසීස් ඇන්ඩ් මොනිටරි පොලිසීස්. ෆිස්කල් ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රතිපත්ති. දැන් ෆිස්කල් ප්‍රතිපත්ති කිව්වහම ඒවට අයිති වෙන්නේ ඔය ටැක්ස් කට්ස්, ඒ වගේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර්, ඒ මගින් ආර්ථිකය උත්තේජනය කිරීම. දැන් මෙතන අපිට සාකච්ඡාවට බඳුන් වෙලා තියෙන්නේ මොනිටරි පොලිසි ඉන්ස්ට්‍රුමන්ට් එක පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ පොලි අනුපාතිකය ඉහළ පහළ දැමීම මගින් රටේ ආර්ථිකය උත්තේජනය කිරීම හෝ ඒක පාලනය කිරීමට පාවිච්චි කිරීම. ඕස්ට්‍රේලියාවේ පහුගිය කාලය තුළ මේ ආර්ථික වර්ධන වේගය අඩු වෙලා තියෙනවා. ඒ වගේම අන්එම්ප්ලොයිමන්ට් රේට් එක වැඩි වේගෙන යනවා. ඒකට බලපාලා තියෙනවා අන්තර්ජාතික සිද්ධීන්. ඒ කියන්නේ දැන් අපි කවුරුත් දන්නවා මේ දවස්වල ඇමරිකාව සහ චීනය අතර මහා වෙළඳ යුද්ධයක් ඇවිල්ලා තියෙනවා. ඒක ට්‍රේඩ් වෝ එකක්. එතකොට ඒ වෙළඳ යුද්ධය නිසා දිල්රුක්ෂි මුළු සමස්ත ලෝකයේම වෙළඳ පොළවල් ගිනි අරන් තියෙනවා. ඉතින් ඒ වගේම තව තෙල් මිල, ඒ වගේම ඒ මාකට්ස් ඔක්කොම මේ වෙලා තියෙන නිසා මේ විදේශවල බලපෑමත් දේශීය වශයෙන් ඕස්ට්‍රේලියාවේ ආර්ථික අවපාතයකට මුහුණ දෙන්නට යන බියත් ඒ ඔක්කොම සාධක කරගෙන තමයි මේ පොලි අනුපාතය අඩු කරන්න වෙලා තියෙන දිලුක්ෂේ. ඒ වගේම දිලුක්ෂේ මුලදී කියන්නට සිද්ධ වුණ එකේ වැදගත්ම සාරාංශයක් තමයි පහුගිය මාස පහක් ඇතුළත තුම්පාරක් පොලි අනුපාතය අඩු කිරීමත් ගොඩක් විශ්ලේෂකයෝ කියනවා මේක මේ හරි පුදුම වැඩක්. ඒ කියන්නේ මේ ආර්ථිකය පණ ගහන දැඩි උත්සුක වීමක් තියෙනවා මේ පිරිසිපස්ස කියලා ගොඩක් අය කියනවා දිට්‍රක්ෂි.
හොඳයි, දැන් ඕක දැන් අපේ ජන සමාජයට අපි අනුගත කරගත්තුතින් එහෙම මේ කාරණාව විශේෂයෙන්ම අපි දන්නවා මේ පොලි අනුපාතික අවසාන වශයෙන් නිවාස ණය සඳහා බෙහෙවින් බලපාන කාරණාවක් කියලා. දැන් එතකොට අපේ ශ්‍රී ලාංකික ජන ප්‍රජාව ගත්තහම මෙරට ස්ථාපනය වෙමින් තියෙන ජන ප්‍රජාවක් විශේෂයෙන්ම තමන්ගේ පළමු නිවාසය ඉදිකර ගැනීම, ඒ වගේම නිවාස ආයෝජනයේ පිළිබඳව උනන්දුවක් දක්වන ප්‍රමුඛ පෙළේ ජන කොට්ටාශයක්. ඉතින් මේ මධ්‍යම බැංකුවේ පොලි අනුපාතය අඩු කිරීම කොහොමද මේ නිවාස ණය සඳහා බලපාන්නේ කියන කාරණාව පිළිබඳව අපේ ජනතාව බොහොම උනන්දුයි. පුළුවන්ද චන්දනේ පිළිබඳව අපිට හොඳ පණිවිඩයක් ලබා දෙන්න?
ඔව් දිලුෂි, අපි ඇඟට දැනෙන ප්‍රශ්නේ මේක. එතකොට අපි තුන් මෙන්න මෙහෙම නිර්ණායකයක් කරගෙන දැනට මෝගේජ් එකක් තියෙනවා නම් අපි තුන් 104ක මෝගේජ් එකක් බැලන්ස් එකක් තියෙනවා නම් එතකොට මේ 100.25 පොලි අනුපාතය අඩු කිරීම තුලින් ඒ 0.25ම ඇත්තටම බැංකුව විසින් පාරිභෝගිකයට ලබා දුන්නොත් අපිට ලබා දුන්නොත් අවුරුද්දකට ඩොලර් 720ක් ඉතුරු වෙනවා අපිට. ඒක තමයි අපි එතකොට හිතා ගන්න. එතකොට හැබැයි මේ 0.25ම අඩු කරන්න ඕන අපේ බැංකු විසින්. ඒ කියන්නේ මධ්‍යම බැංකුව අඩු කරපු ප්‍රමාණයම පොලි අනුපාතය තමන්ගේ බැංකුව අඩු කරොත් පමණමයි මේක අපිට සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ. එතකොට දැනට මෝගේජ් එකක් තියෙන කෙනෙක්ට හිතා ගන්න පුළුවන් ලක්ෂ 8ක මෝගේජ් එකක් තියෙනවා 1400ක් 1500ක් වගේ අවුරුද්දට ඉතුරු වෙනවා. ඒක කැපිටල් එකෙන් අඩු වෙනවා. ඒ කියන්නේ මුල් මුදලෙන් අඩු වෙනවා. ඉතින් ඒක සෑහෙන වාසියක් බවට පත් වෙනවා. එතකොට ඒක ප්‍රධාන වශයෙන් දැනට මෝගේජ් එක තියෙන අයට පිටුක්ෂි. එතකොට දැන් මේ පොලි අඩු කිරීමෙන් ගොඩාක්ම මේ උත්තේජනය වෙන්නේ නව ආයෝජකයෝ. ඒ කියන්නේ ෆස්ට් හෝම් බයර්ස්ලට වඩා ආයෝජනයක් වශයෙන් ගයක් මිලදී ගන්න අය ඉන්නවනේ. ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එක. ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි ගන්න අය තමයි මේ ඉන්ට්‍රෙස්ට් රේට් එක අඩු වීමට හරිම සංවේදී. ඒගොල්ලෝ ඉන්ට්‍රෙස්ට් රේට් එක අඩු වෙච්ච ගමන්ම දුවගෙන එනවා වෙනද පොරට ගෙවල් ගන්න. එතකොට හවුසින් මාකට් එකේ පොඩි පොඩි මේ ප්‍රශ්න තිබ්බනේ පහුගිය වකවානුව තුළ. මේ හවුසින් මාකට් එක කඩන් වැටෙනවා, මිල අඩු වෙනවා කියලා ලොකු ප්‍රවණතාවයක් තිබ්බා, ආන්දෝලනයකුත් තිබ්බා. ඉතින් මේ ආණ්ඩුවට ඕන වෙනවා හවුසින් මාකට් එකත් පොඩ්ඩක් ආයෙ වැඩි කරන්න මිල ගණන්. එතකොට මේ පොලි අනුපාත අඩුවීම නිසා නව ආයෝජකයෝ වෙළඳපොළට ඇවිල්ලා ඉතින් ගෙවල් මිල ආයෙ වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් ෆස්ට් හෝම් බයර්ස්ලා, පළවෙනි වශයෙන්ම ගයක් මිලදී ගන්න ෆස්ට් හෝම් බයර්ස්ලා ටිකට පොඩි පාඩුවක් වෙන්න පුළුවන් දිරුක්ෂි. මොකද මිල වැඩි වෙනවනේ. එතකොට මිල වැඩි වෙනකොට ඒගොල්ලන්ට මේ පොලි අනුපාතය අඩු වුණාට ගෙවන්න ඕන මුදල වැඩිනේ. එතකොට ඒ අයව මාකට් එකෙන් එළියට යනවා. එතකොට ඒගොල්ලන්ට ආයෙ ගයක් ගන්න මේ තව කල් ඉන්න වෙනවා, මේ සේවිංස් වැඩි කරගෙන. සේවිංස් තියාගන්නනෝ ඩිපොසිට් එක තියන. අන්න ඒ වගේ ප්‍රශ්න ඇති වෙන පුළුවන්. එතකොට ඒක දෙපැත්තටම බලපානවා මේ පොළු අනුපාතය අඩු කිරීම දෙතුක්ෂි.
ඔදන් අපි අනිත් පැත්තට බැලුවොතින් එහෙම දැන් මේ රිසර්ව් බැංක් එකෙන් මධ්‍යම බැංකුවෙන් මේ පොලි අනුපාත ලබා දෙන්නේ මේ බැංකු පද්ධතියටනේ, අනිකුත් බැංකුවලටනේ. එතකොට දැන් ඔබ කලින් සඳහන් කරපු ආකාරයට ඒ මධ්‍යම බැංකුව විසින් අනිත් බැංකුවට ලබා දෙන ණය පොලි සඳහා මේ වාරික පොලි අනුපාතික අඩු කළාම ඒ බැංකුවලට ලැබෙන ඒ සහනය මහ ජනතාවට ඒ බැංකුව විසින් ලබා දිය යුතුයි. ඔබ කලිනුත් සඳහන් කළා චන්දන, දැන් ඒ සහනය බැංකුව විසින් විවිධාකාරයෙන් ක්‍රියාත්මක කරනවා කියලා යම් කිසි වූ ඉඟියක් අපිට ලබා දුන්නා. මම තවදුරටත් ඒ සම්බන්ධව තොරතුරු දැනගන්න කැමති. දැන් මේ ප්‍රධාන බැංකුවල නිවාස ණය පොලි අඩුවීම් පිළිබඳව අපි බැලුවොතින් එහෙම, මේ රටේ ප්‍රධාන බැංකු පිළිබඳව ගත්තොතින් එහෙම, වැඩිම සහනයක් දෙන බැංකු මොනවාද මේ වෙනකොට මේ මධ්‍යම බැංකුවේ පොලි අනුපාතික අඩුවීමත් එක්ක?
මේක වැදගත් කාරණාවක්. මේ පොලි අනුපාත මධ්‍යම බැංකුවෙන් අඩු කරන්න කලින්ම ආර්ථික විශ්ලේෂකයෝ අනතුරෙන් ගෙවුවා, ඔය මේ අඩු කරන පොලි අනුපාතිකය සම්පූර්ණ වශයෙන්ම පාරිභෝගිකයට නම් ලබා දෙන එකක් නැහැ කියලා. ඒ කිව්වා වගේම දැන් අද වෙනකොට ඒනිසේට් කොම්බැංක් නැප් රෙස්පෙක්ට් ගත්තොත් එහෙම ඒ අය 0.13. ඒ කියන්නේ දැන් අඩු කරලා තියෙන දිරු 0.25ක් නේ. ඒ කියන්නේ ක්වාටර් ඔෆ් අ පර්සන්ට් 0.14 එකක්. ඒ කියන්නේ 0.25. හරි. එතකොට ඒ තමයි මධ්‍යම බැංකුව අඩු කරපු ප්‍රමාණය. එතකොට 0.25ක්ම අඩු වෙන්නේ නැහැ පොලිය මේ බැංකුල නැහැ. එහෙම වෙලා නැහැ. මේකෙන් ඇත්තටම නැබ් එකයි වෙස්පැකුයි තමයි පාස් කරලා තියෙන 0.15. ඒ තමයි වැඩිම. ඒන්සෙට් එක 0.14. කොම්බැංක් එක තමයි අඩුම 0.13. එතකොට දැන් මේ අය 0.13ත් 1.5ත් අතර ප්‍රමාණයක් තමයි මිනිසුන්ට දීලා තියෙන සහනේ. ඉතුරු 0.1ම මේගොල්ලෝ මේ තියාගෙන තියෙනවා. හරි. දැන් මේ ඊයේ පෙරේද නිවුස් වල තියෙනවා මේ ආණ්ඩුව මේ රෝයල් කමිෂන් එකකට කියනවලු මේ ඇයි මේක සම්පූර්ණයෙන් පාස් කරන්නේ නැත්තේ කියලා හොයලා බලන්න කියලා. හරි. එතකොට ඉතින් ඒකට ප්‍රතිවිරුද්ධව මේ බැංකු විසින් කියන්නේ මොකද, මේක අපි බැලන්ස් කරන්න ඕන, අපේ මේ ස්ටේක් හෝල්ඩර්ස් ගොඩක් අය ඉන්නවා. ඒ කියන්නේ මේ අපිට හැමෝගෙම පැත්ත බලන්න ඕන. මේ මෝගේජ් අරන් තියෙන ගෙවල් ගත්තා විතරක් නෙමෙයි, මේ වයි මේ ගොඩාක් රිටයරීස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ ඩිපොසිට් එක බැංකුවේ තියලා ඒකෙට ලැබෙන පොලියෙන් ජීවත් වෙන. එතකොට බැංකු පොලිය අනුපාත අඩු කරාම ඒගොල්ලන්ගේ ආදායම අඩු වෙනවා. ඒගොල්ලෝ පොලියෙන්නේ ජීවත් වෙන්නේ. එතකොට දිරුක්ෂි අර දෙපැත්ත කැපෙන ආයුධයක් විදිහට ඒගොල්ලෝ තර්කය පාවිච්චි කරන්නේ, අපි සම්පූර්ණයෙන්ම මේ පොලිය අනුපාත අඩු කරන්නේ නැත්තේ ඇත්තටම මේ ඩිපොසිට් තියාගෙන ඒ ඩිපෝසිට් එකෙන් දැන් ලංකාවේ ගොඩාක් අය විශ්‍රාමික අය ඒගොල්ලන්ගේ ෆන්ඩ් එක අරගත්තට පස්සේ EPF ETF ගත්තට පස්සේ බැංකුවේ දාලා ඒ තියෙන පොලියෙන් ජීවිතේ ජීවත් වෙන ගොඩක් අය. ඒ වගේ මෙහෙ මෙහෙත් ඉන්නවා ගොඩක් පොලියෙන් ජීවත් වෙන ඒ පරණ මේ කියන්නේ වයසක අය. එයාගේ ආදායම අඩු වෙනවනේ පොලිය අනුපාතය අඩු වෙනකොට. හරිද? එතකොට බැංකු කියනවා අපි ඒ නිසා තමයි වැඩිම පොලි අනුපාත අඩු කරන්නේ නැහැ කියලා. නැත්ති කියලා. නමුත් ඉතින් ඒක පිළිගන්න කැමති නැහැ අනිත් අය කියන්නේ මේකෙන් බැංකු වලට විශාල ලාභයක් ලැබෙනවා කියලා. ඇයි? අර මෝගේජ් ප්‍රමාණයේ ඇත්තටම ඒකට සම්පූර්ණයෙන්ම මේ පොලි අනුපාතය අඩු කිරීම පරිභෝගිකයාගේ වාසි සම්පූර්ණයෙන්ම දුන්නාම ඇත්තටම ඒගොල්ලන්ගේ ලාභය නඩු වෙන්නේ. එතකොට ඒක ඒකෙන් කොටසක් තියාගත්තාම ලාභය වැඩි වෙනවා. ඉතින් ඒක හංගලා ඉතින් මේගොල්ලෝ වෙන වෙන විස්තර කියනවා. ඉතින් ඇත්තටම දිල්රුක්ෂි මේක දෙපත්තම බදාලා බලන්න ඕන. පාරිභෝගික මැසිලි නගර නිසා රජයේ කැමති මේ සමස්ත අඩු කිරීම පාරිභෝගිකයට දෙනවනම්. එතකොට පාරිභෝගිකය සන්තෝෂ වෙනවා, ඡන්දිතාව වැඩිපුර ලැබෙනවා. දිල්රුක්ෂි ඒක දේශපාලන වශයෙන් වැදගත් කාරණාවක් නේ. ඔන්න ඔය විදිහට තමයි දිලුසි ඔය පොලි අනුපාත අඩු කිරීම ඇයි සමස්ත වශයෙන්ම මේ මේ බැංකු විසින් පාරිභෝගිකයට ලබා නොදෙන්නේ කියන හේතු.
හොඳයි, දැන් අපි අවසාන වශයෙන් සලකා බැලුවටින් චන්දන, දැන් මේක කොහොමද රටේ ආර්ථිකයට බලපාන්නේ? දැන් අවසාන වශයෙන් මේ සියල්ලම කරකිලා යම් යම් ක්‍රියාකාරීත්ව වලට හසු වෙලා අන්තිමට අවසාන වශයෙන් බලපාන්නේ රටේ ආර්ථිකයට, බජට් එකට. දැන් එහෙම බැලුවම මේ අවම පොලි අනුපාතිකයක් මධ්‍යම බැංකුව විසින් තීරණය කිරීම රටේ ආර්ථික යාන්ත්‍රණයට කොයි වගේ ආකාරයේ බලපෑමක් කරයිද?
න්‍යායාත්මකව ගත්තාම මූල්‍ය ප්‍රතිපත්ති පාවිච්චි කරනවා කියන්නේ මේ පොලි අනුපාතය අඩු කිරීම සහ ණය ලබා දීමේ සහන සැලසීම ඒ වගේ කාරණා නේ. එතකොට මේ පොලි අනුපාතය තමයි ප්‍රධාන ආයුධය ඔය මූල්‍ය ප්‍රතිපත්තියට. එතකොට දැන් පොලි අනුපාතය අඩු කරපුවාම සාමාන්‍ය න්‍යායාත්මකව අපි බලාපොරොත්තු වෙනවා ආයෝජන වැඩි වෙයි කියලා. හරි, එතකොට නිවාසවල ආයෝජනය, එතකොට කන්ස්ට්‍රක්ෂන් වැඩි වෙයි. එමකොට දැන් පොලි අනුපාත අඩු වෙනකොට ව්‍යාපාර සඳහා ගන්න ණයවලත් පොලි අනුපාතය අඩු වෙනවා. ඒකෙදි ව්‍යාපාර විසින් වැඩිපුර ණය අරගෙන ඒගොල්ලෝ ආයෝජනය කරන්න පෙළඹෙනවා. ඒ වගේම දැන් මුදල් නිකන් තියන් ඉඳලා ඒක ඩිපොසිට් වශයෙන් කියලා තැන්පත් වශයෙන් කියලා ඒවට ගන්න ප්‍රතිලාභ අඩු වෙනවනේ ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙච්ච නිසා. ඒ නිසා කෙනෙක් පෙළඹෙනවා ආයෝජනය කරන්න. එතකොට ෂෙයා මාකට් එකේද, එතකොට තව තවත් ආයෝජන මාර්ග වල යොදන්න, ගෙවල් ගන්න,
සුළු පරිමාණ ව්‍යාපාර
පටන් ගන්න. මොකද නිකන් සල්ලි තියන් ඉඳලා වැඩක් නැති වෙනෝනේ. එතකොට මේ විදිහට ගත්තාම සමස්ත ආර්ථික ආයෝජන වැඩි වෙනවා. ආයෝජන වැඩි වුණාම ඉක්මනටම වෙන්නේ මේ මේ අන්එම්ප්ලොයිමන්ට් රේට් එක අඩු වෙනවා. කියන්නේ එම්ප්ලොයිමන්ට් එක වැඩි වෙනවා. එතකොට රටේ එම්ප්ලොයිමන්ට් එක වැඩි වෙනකොට ආර්ථික වර්ධනය ඉතා වේගවත් වෙනවා. තව තියෙන ප්‍රශ්නයක් තමයි දෘක්ෂි මේ මේ මේක මේකේ මේ ආර්ථිකයේ යටින් දුවන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ මේ වේජ් ග්‍රෝත් එක අවුරුදු ගානක් තිස්සේ මදි. ඒ කියන්නේ වේජ් ග්‍රෝත් එකක් වෙලා නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මූර්ත ආදායම වැඩි වෙන්න එපා ඒගොල්ලෝ වියදම් කරන්න. එතකොට මූර්ත ආදායම වැඩි වෙලා නැහැ. ඒ නිසා මිනිස්සු දුර්මුඛ වෙලා තියෙනවා වැඩිපුර වියදම් කරන්න, කන්සම්ප්ෂන් කරන්නේ. එතකොට වැඩිපුර බඩු මිලදී බාණ්ඩ මිලදී ගන්න නැති වුණාම වෙන්නේ රිටේල් සෙක්ටර් එක කඩන් වැටෙනවා. එතකොට අපි දැන් දකින්නවනේ සුපර් මාකට් වල කොච්චර කඩ වැහිගෙන යනවාද කියලා. පෞගේ කාලේ ගොඩක් ඒවා වැහුණා. වැහෙන්නේ මොකද? ඒගොල්ලන්ට මේ මදි ලාභ මොකද මිනිස්සු වියදම් කරන්නේ නැහැ. වියදම් කරන්නේ නැති හේතුව තමයි මිනිස්සුන්ගේ වැටුප් වර්ධනය. ඒ කියන්නේ අවුරුදු ගානක් තිස්සේ වැටුප් එක තැන ස්ටැග්නන්ට් පල් වෙනවා. ඉතින් මේක මේ ආර්ථිකයේ සෑහෙන ප්‍රශ්නයක්. ඉතින් බදු අඩු කිරීමේ මේ පහුගිය බජට්ෙන් ওই බදු අඩු කිරීමත් එක්කත් මේ පොලි අනුපාත අඩු කිරීම නිසා වැඩිපුර සල්ලි ටිකක් අතට ගැවසිලා මේ මේ ආයෝජනය කරන්න උත්සුක වීමත් මේ ඔක්කොම නිසා එම්ප්ලොයිමන්ට් රේට් එක වැඩි වෙලා ආර්ථික වර්ධන වේගයක් ඇති වෙයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන දෙලොක්ෂි මේ මේ පොලි අනුපාත කප්පාදුවෙන් සමස්ත ආර්ථික වශයෙන් ගත්තහම.
හොඳයි, මධ්‍යම බැංකුවේ පොලි අනුපාතිකයේ 0.25කින් කපාදු කළා. මේ වෙනකොට පොලි අනුපාතිකය 0.75ක් දක්වා අවම මට්ටමකට ගෙනීමේ ප්‍රයාමේ පසු පස තියෙන කතාන්තරය සහයේ පොදුමහ ජනතාවටත් රට ආර්ථිකයටත් බලපානාකාරය පිළිබඳව අපි සමාලෝචනය කෙදනේ. මේ කතා බහට සම්බන්ධවීම පිළිබඳව මෙල්බන්හි ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය චන්දන හේවගේ මහතාට අපි අපේ ස්තුතිය පළ කරනවා. චන්දන හේව නම් බොහොම ස්තුතියි. අපි නැවත වතාවක මේ වගේ කාරණාවක් සමගින් කතා බහ කරන්න හමුවෙමු. ආයුබෝවන්.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.